சாது சாது சாது. அவசராய் தம்மக்கு சொல்ல சுவாமி வான்சேக்கி அப்படி அத மே பட்டங்கண்டே வீக்லி நோர்த் அமெரிக்கா வோல்ட டெடிக்கேட் கொள்ள தீன தம்ம தேசனாவ சகா கமரஹான் சுத்தி கிரிமே வேலை சட்டானாய் நோர்த் அமெரிக்கா கிவட ஆஸ்திரேலியாவின் ஹேம ஹேம பேத்தம் லோகிம் சம்பந்த வெலா தீனா ஏ சியலு தினாம சாதரின் பீலிகன்னு கமா මං ධම්මකුසල ස්වාමීන් වහන්සේ දෙපාන් නැමෙත ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ වැඩසටහන පටන්ගෙන ධර්ම දේශනාව ඉදිරියට කරගෙන යන ලෙස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කදානු කට්ටේ චතිනේ ලතාච කන්දේ ඉමේ හං අමිතේ ච ධම්මේ අජතිකානේවච බාහිරානිච සමං තුලෙයං තදිදං කදාමේති.
සාදු සාදු සාදු.
සද්ධා බුද්ධි සම්පන්න පින්නතුනි, අදත් අපි සුපුරුදු විදියට මේ එකතු වෙලා ඉන්නේ සිකුරාද දිනේ. මෙහෙම බැලුවොත් සිකුරාද දිනේ මේ පිරිසක් විදිහට ලෝකෙ විවිධ ප්‍රදේශවලින් දැන්වලින් මේ භාවනානුයෝගී පිරිසකට යම් කිසි උපදෙස් වැඩසටහනකට තමයි එකතු වෙලා ඉන්නේ. එතකොට අපි මුලින් යම් කිසි ධර්ම දේශනාවක් සිද්ධ කරගෙන ඊට පස්සේ අවසානයේ ඒ තමුන්ගේ තියෙන කමටහන් ගැටළු වලට යොමු වෙන තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද විශේෂ දවසක් ඇදිලා තියෙනවා. මොකද්ද අද මේ පොය දවසක් ඇදිලා තියෙනවා මෙහි. ඒ කියන්නේ අලුත් හඳක් පායපු දවසක්. ඉතින් අද දවස පොය කරන දවසක් තමයි සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේලාට. ඉතින් ඒක නිසා අපිට අද සුළු මොහොතක් විනාඩි 15ක් වගේ වේලාවක් කලින් නවත්තන්න අවශ්‍යතාවයකුත් තියෙනවා. ඉතින් අපි අවට ලැබිලා තියෙන වෙලාවෙන් අපි බලමු මේක සුදුසු විදිහට පුළුවන් විදිහට කරගෙන යන්න. ඉතින් දැන් මේ පිරිස එකතු වෙලා ඉන්න පිරිස ගැන අපි පොඩ්ඩක් මතක් කරගත්තොත් යම්කිසි ප්‍රතිපදාවකට වැටිච්ච පිරිසක් තමයි මෙතන සම්බන්ධ වෙලා ඉන්නේ. යම්කිසි ඒ වගේ වැඩකට යොමු වෙච්ච ඒ සඳහා උනන්දුවක් ඇති වෙච්ච පිරිසක් තමයි අපිත් එක්ක මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේ පිරිසකට හොඳ අමුතු විදිහේ ගාථාවක් තමයි අද අපි ඉදිරියෙන් තියාගන්නේ යෙදුනේ. ඒ වගේ පිරිසකට හොඳ ප්‍රාර්ථනා විදිහේ ගාථාවක් තමයි අද අපි ඉදිරියෙන් තියාගන්නේ යෙදුනේ. ඉතින් මොකද්ද මේ ගාථාවේ අදහස? යම්කිසි ඒ වගේ වැඩට බැහැපු ඒ වගේ වැඩට යෙදිච්ච කෙනෙක් කියන ගාථාවක් තමයි මෙතන මේ සඳහන් වෙන්නේ. ඒ තැනැත්තා ප්‍රාර්ථනාවක් විදිහට කියන ගාථාවක් තමයි මෙතන සඳහන් වෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් මතක් කරගත්තොත් මේ මොකක්ද මේ දේ කියන එක, අපි මුලින් මේ පොඩ්ඩක් කතාව මතක් කරගමු. ඒ අවස්ථාවේ සඳහන් වෙන යම්කිසි මේ තාලපුට කියලා යම්කිසි නාට්‍ය සම්දර්ශන පවත්වමින් ඔය තැනින් තැනට යන විදිහේ යම්කිසි පුද්ගලයෙක්. ඉතින් මේ තැනැත්තා බොහොම විශාල පිරිසකුත් එක්ක 500ක් වගේ විශාල පිරිසකුත් එක්ක තැනින් තැනට ඔය නාට්‍ය සම්දර්ශන පවත්වමින් නගරෙන් නගරයට බොහොම විනෝදකාමී ජීවිතයක් ගෙවපු කෙනෙක් මේ තාලපුට කියන්නේ. ඉතින් එතකොට යම්කිසි අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මෙහෙම මේ නගරේ වැඩ ඉන්නවා, මෙහෙම ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් වැඩ ඉන්නවා කියලා අහන ලැබුණහම මොකද කරන්නේ මේ තැනැත්තා? ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අමුතු විදිහේ ප්‍රශ්නයක් විමසා සිටිනවා. මොකද්ද මේ විමසන ප්‍රශ්නේ? මේ තැනත් අහනවා මේ තමුන්ගේ වෘත්තිය ගැන. මේ විදිහට නාට්‍ය සම්දර්ශන පවත්වමින් ඒ යම් කිසි වෘත්තියක හෙදිලා ඉන්න තැනක් තිබ්නේ. ඒ තැනත් අහනවා මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ. මොකද්ද අහන්නේ? භාග්‍යවතුන් වහන්සේ, මම මේ මගේ ආදි ආචාර්යවරුන්ගෙන් අහලා තියෙනවා මෙන්න මේ විදිහේ දෙයක්. මොකද්ද මම අහලා තියෙන්නේ? මම අහලා තියෙනවා මේ විදිහට අපි මේ නාට්‍ය සම්දර්ශන පවත්වමින් මේ විදිහට මේ ජනයා සතුටු කරමින් මේ පිරිස් සතුටු කරමින් එහෙම ගියාම අන්න ඒකේ ආනිසංස මොකද්ද කියලා මම මගේ ආචාර්යවරුන්ගෙන් අහලා තියෙනවා. ඒගොල්ලෝ මට කියන මොකද්ද? යම්කිසි නාට්‍යකරුවෙක් යම්කිසි ශිල්පියෙක් ඒ රංග මඩලට වැදිලා අන්න සත්‍යත් අසත්‍යත් මිශ්‍ර ඒ නාට්‍ය දර්ශනවලින් ජනයා ප්‍රීතිමත් කරොත් මෙන්න මේ තැනැත්තා මරණින් මත්තේ ගිහිල්ලා පහාස කියන දිව්‍ය ලෝකෙ උප්පත්තිය ලබනවා කියලා මම අහලා තියෙනවා කියලා මෙන්න මේ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. භාග්‍යවතුන් වහන්සේ මේක ඇත්තද කියලා විමසලා සිටිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා, ගාමිණී, ඔය ප්‍රශ්නේ මගෙන් අහන්න එපා, ඕක තියේවා. ඕක අහන්න එපා කියලා කියනවා. ඉතින් දෙවනියටත් මේ තැනත් අහනවා. අහනවා, අරකම අහනවා. මේ විදිහට නාට්‍ය සංදර්ශන නවත්තමින් මෙන්න මෙහෙම ජනයා ප්‍රීතිමත් කළොත්, කුල්මත් කරොත්, අන්න ඒ තැනැත්තා ගිහිල්ලා පහස කියන දිව්‍ය ලෝකේ උප්පත්ති ලබනවාද කියලා. දෙවනියටත් බුදුරජාණන් වහන්සේ කියනවා, ඕක පැත්තක තියේවා, ඔය ප්‍රශ්නේ මගෙන් අහන්න එපා කියලා. ඊළඟට තුන්වෙනියටත් මේකම අහනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ කියනවා, දැන් ඉතින් මම මේ උත්තර නොදී ඉන්න ඉඳී බෑනේ, ඉතින් උත්තර දෙන්න මේ නොදී ඉන්න මේ නැවත නැවත ප්‍රශ්න කරනවානි කියලා ඔන්න මේකට පිළිතුරක් ලබා දෙන්න. මොකද්ද කියන්නේ? මෙන්න මේ විදිහට මේ සත්වයෝ රාගෙන් මත් වෙලා ඉන්නවා. රාගෙන් මත් වෙලා ඉන්නවා. ඉතින් යම්කිසි කලාකාරයෙක්, නාට්‍යකරුවෙක් රංගමඩවලට වැඩිලා අන්න සත්‍යයත් අසත්‍යයත් මිශ්‍ර නාට්‍ය ජවනිකාවලින් අන්න රාගය වැඩි වෙන විදිහට වැඩ කටයුතු කරනවා. අර සත්‍යයන්ගේ රාගය වැඩි වෙන විදිහට වැඩ කටයුතු කරනවා. ඊළඟට කියනවා, තව ඒ වගේම මේ සත්‍යව ද්වේෂයෙන් මත් වෙලා ඉන්නවා. එතකොට යම් කිසි කලාකාරයෙක්, නාට්‍ය ශිල්පියෙක් අන්න රංගමඩලට වැඩිලා අන්න අර ද්වේෂය තව වැඩි වෙන විදිහට යම් කිසි ඒ දර්ශන පවත්වනවා. ඊළඟට මෝහයෙන් මත් වෙලා ඉන්නවා. මේ තැනත්තා මෝහය තව තව වැඩි වෙන විදිහට අන්න දර්ශන පවත්වනවා. ඊළඟට කියනවා, මෙන්න තමනුත් මත් වෙලා අනිත් කට්ටියවත් මත් කර ගැනීම, මත් කිරීම හේතුවෙන් මේ තැනත්තා මරණයෙන් මස්සේ අන්න පහාස කියන අපායක ගිහිල්ලා උප්පත්ති ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. අර නම තියෙන අපායක් ගැන තමයි කියන්නේ. මොකද හේතුව? තමනුත් මත් වෙලා අන්න අනිත් කට්ටියත් මත් වීමට අරගෙන අන්න ඒක හේතුවෙන් මෙන්න මේ කියන අපාය උප්පත්ති ලබනවා කියලා ඔන්න භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් මෙහෙම ප්‍රකාශ කරාම මොකද? මේ තැනත්තා අඬන්න පටන් ගත්තා කියලා තමයි එතන සඳහන් වෙන්නේ. කඳුළු සලන්න පටන් ගත්තා කියලා සඳහන් වෙනවා. ඉතින් එහෙම කඳුළු සැලුවාට මොකද? භාග්‍යවතුන් වහන්සේ කියනවා, ඔන ඕකනේ ඉතින් මම මේ උත්තර නොදී ඉන්න හැදුවේ, කොහෙද ඉතින් මට බේරෙන්න හම්බුන්නේ නැහැනේ උත්තර නොදී කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා. ඊට පස්සේ මේ තැනැත්තා බොහොම ඒ කම්පාවට පත් වෙලා, ශෝකයට පත් වෙලා අනේ එතනම ජීවිත පරිවර්තනයක් ඇති කරගන්න. මොකද්ද මේ තැනැත්තා? එහෙම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටිලා අන්න පැවිද්ද ඉල්ලලා සිටිනවා. මේ ශාසනේ පැවිද්ද ඉල්ලලා සිටිනවා. තමුන්ට මේකෙන් පිහිටක් ලබා ගන්න, මෙන්න මේ පැවිද්ද මට ලබා දෙන්න කියලා ඉල්ලලා සිටිනවා. ඉතින් දැන් තාලපුට තෙරුන් වහන්සේ, දැන් ඉස්සෙල්ලා අර නාට්‍ය සංදර්ශන පවත්වන කෙනෙක්, දැන් තෙරුන් වහන්සේ කෙනෙක්. අනේ තෙරුන් වහන්සේ මේ ප්‍රතිපදා වඩාගෙන යනකොට යම් කිසි අවස්ථාවක නිකන් ප්‍රාර්ථනා විදිහට ඉදිරිපත් කරපු ගාථාවක්. තමුන් මේ ප්‍රතිපදාවෙන් යම් කිසි දවසක ප්‍රතිඵලයක් ලබා ගන්න එක ගැන අදහස් කරගෙන, ඒ ගැන කල්පනා කරගෙන ඉදිරිපත් කරපු ගාථාවක් තමයි අද අපි ඉදිරියෙන් තියාගත්තේ. මොකද්ද ඒ ගාථාව? කදානු කට්ටේච තිනේ ලතාච කන්දේ මේහං අමිතේච ධම්මේ අජ්ජත්තිකානේවච බාහිරානිච සමං තුලෙයං තදිදං කදාමේ. කවදානම් මම මේ දර කෑලි, තනකොළ, වැල් වගේ දේවල් බාහිරේ තියෙනවනේ, අන්න ඒ ඇතුළත බාහිර දෙක කවදානම් මම එක විදිහට කිරා බලම්ද, සම විදිහට කිරා බලම්ද කියලා කියනවා. මේ ඇතුළත තියෙන ටිකයි, බාහිර තියෙන ඒවයි දෙකම මම සම විදිහට කවදානම් කිරා බලම්ද කියලා කියනවා. ඊළඟට කියනවා, කවදානම් මම ඒ ස්වභාවය ලබන්ද. මෙන්න මේ සම විදිහට කිරා බලන ස්වභාවය කවදානම් මම ළඟා කර ගන්නවාද කියලා ඔන්න මේ තෙරුන් වහන්සේ අර ප්‍රතිපදාව වඩන ගමන්, මේ ශාසනයේ හික්මෙන ගමන් යම්කිසි ප්‍රාර්ථනාවක් විදිහට සඳහන් කරපු ගාථාවක් තමයි මෙතන සඳහන් වෙන්නේ. ඉතින් අපි ওই විදිහේ කතාවකුත් ඉදිරියෙන් තියාගත්තා. ඉතින් අපි බලමු මේක කොහොම කොහොමද අපිට අපේ ජීවිතවලට ටිකක් ලං කරගන්න පුළුවන්, ටිකක් සමීප කරගන්න පුළුවන් කියලා. ඉතින් මුලින්ම මතක් කරොත් අන්න අර කලින් ඒ තාලපුට කියන ඒ නාට්‍ය ශිල්පියා විදිහට ගත කරපු ජීවිතය ගැන පොඩ්ඩක් හිතලා බලන්න. බොහොම සැප සම්පත් සහිත ජීවිතයක්, බොහොම පිරිච්ච ජීවිතයක්, බොහොම ලොකු පිරිසක් සමග ඒ නගරෙන් නගරයට යමින් ගත කරපු ජීවිතයක්, බොහොම කෙලිලොන් ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඉතින් එහෙම ජීවිතයක් ගත කරාට මොකද මේ තැනැත්තා හිතාගෙන ඉන්දියා අන්න මරණින් මත්තේ යම් කිසි සුගතියක ගිහිල උපත්ති ලබයි කියලා බොහොම අපේක්ෂාවක් තියුණා. දැන් අද කාලේ කට්ටිය වගේ ඕනෝ මොන ඕන ඒවා කර කර ඉන්නවා. මොන මොනවා හරි කර කර ඉන්නවා. හැබැයි අන්තිමට බලාපොරොත්තු වෙනවා මරණින් මත්තේ ගිහිල කොහේ හරි හොඳ තැනක උපත්ති ලබයි කියලා. ඔන්න ඒ විදිහ බලාපොරොත්තු දැතුව තමයි මරණයට ලක් වෙන්නේ ගොඩක් වෙලාවට. ඉතින් අර මොන පිස්සු කෙලියත් අන්තිමට හිතනවා හොඳ තැනකට මම යයි කියලා වගේ හිතාගෙන ඉන්නවා. නමුත් ඇත්තටම එහෙම හිතූ පමණින් එහෙම විදිහට වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි අර බුදුරජාණන් වහන්සේ යම්කිසි උපායක් විදිහට මුලින් කියනවා. ඔක පොඩ්ඩක් පැත්තක තියන්න, ওই ප්‍රශ්නේ මගෙන් අහන්න එපා කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. මොකද මේක අහලා දෙන්න උත්තරයක් නැහැ. ඉතින් ওই විදිහට ජීවිතයක් ගත කරපු කෙනෙක්. හැබැයි මේ ජීවිතේ මොකක් හරි අඩුපාඩුවක්, පිරිච්ච නැති ස්වභාවයක් දැකලා තියෙනවා. ඒ දැකීමේ හේතුවක් විදිහට තමයි මේ බුදුරු කෙනෙක් හොයාගෙන යන්නේ. එහෙම නැත්තම් ඉතින් එහෙම යන්න හේතුවකුත් නැහැනේ. කොච්චර සැප සම්පත් වුණත්, කොච්චර ඔය කෙලිලෝ ජීවිතයක් ගත කරත් මේ තැනැත්තට යම්කිසි අදහසක්, මේකේ නොපිරිච්ච ගතියක් දැක ගන්න, දැනගන්න ලැබිලා තියෙනවා. අන්නේ දැකීමේ දැනීමේ ප්‍රතිඵලයක් විදිහට අන්න මොකද්ද ගිහිල්ලා විමසා සිටිනවා. මෙන්න මේ විදිහට මං අහලා තියෙනවා. ඒක ඇත්තද කියලා විමසා සිටිනවා. ඉතින් ඔය ගොඩ දෙනෙක්ට දැන් අද කාලේ වුණත් හොඳට සැප සම්පත් විඳිමින් කාලේ ගත කරන තමුන්ට යම් කිසි දෙයක් ළඟා කරගත්ත කෙනෙක්ට ඇති වෙන ප්‍රශ්නයක්. මොකද්ද මේකේ කොච්චර කරත් අන්න මේකේ ඉවරයක් වෙන්නේ නැහැ. මේක පුරවලා ඉවර කරන්න බැරි දෙයක්. හරියට අර හිල් වෙච්ච කලයකට වතුර පුරවන උපමාව තමයි දෙන්නේ. කොච්චර පිරෙව්වත් මේක හැම වෙලේම අඩුපාඩුවක් තියෙනවා, හිස්තැනක් තියෙනවා. අනේ හිස්තැන නොයෙකුත් විදිහට අපි පුරව ගන්න උත්සාහ කරනවා. කෙනෙක් බලනවා මද්‍රව්‍ය වලින් මේක පුරවන්න පුළුවන්ද, තව කෙනෙක් බලනවා ඒ දුරාචාර වලින් මේක පුරවන්න පුළුවන්ද. ওই විදිහට නොයෙකුත් විදිහට උත්සාහ කරනවා. නමුත් අන්න මේක පිරෙන කලයක් නෙමෙයි. කවදාවත් පිරලා පුරවලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැම වෙලේම මොකක් හරි අඩුපාඩුවක්, හිස්තැනක් ඇතුව තමයි මේක පවතින්නේ. අනේ විදිහට එතකොට හිස්තැන දැකපු කෙනෙක් යම්කිසි හිඩසක් මේකේ තියෙනවා, යම්කිසි අඩුපාඩුවක් මේකේ තියෙනවා කියලා දැකගත්ත කෙනෙක් වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට ඇවිල්ලා විමසන්න හේතුව, අර බුදු කෙනෙක් ළඟට ඇවිල්ලා විමසන්න හේතුව මොකද්ද? තමුන්ට කොච්චර සැප සම්පත්ති වුණත්, ඒවා ලැබුණත් අන්න ඒකේ යම්කිසි හිඩසක් අඩුපාඩුවක් තියෙනවා කියලා යම්කිසි හිත යටින් දැනීමක් ඇති වෙලා තියෙනවා. අනේ දැනීම හේතුවෙන් ඇවිල්ලා විමසා සිටිනවා. දැන් සාමාන්‍යයෙන් කන්න බොන්න උපය ගන්න, එහෙම නැත්නම් තමුන්ගේ ගෙවල් කුලිය උපය ගන්න, දරුවන්ව නඩත්තු කරන්න, ඒ මුදල් නැති කෙනෙක්ට ගොඩක් වෙලාවට ওই ප්‍රශ්න මතුවෙන්නවත් වෙලාවක් නැහැ. ගොඩක් වෙලාවට නොයෙකුත් වැඩ රාජකාරිවල යෙදිලා ඉන්න ආහාර හොයාගන්න ප්‍රශ්නේ, එහෙම නැත්නම් මිල මුදල් හොයාගන්න ප්‍රශ්නේ, මුළු දවස පුරාම ඒවට වෙහෙසෙනවා. අනේ ඒ වගේ කෙනෙක්ට මේ වගේ මේ අදහසක් හිතෙන්නවත්, මේ වගේ දෙයක් ළඟා කරගන්නවත් ගොඩක් වෙලාවට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ තැනැත්තා යම්කිසි විදිහට ළඟා කරගත්ත කෙනෙක්, යම්කිසි ජීවිතේ යම්කිසි සාර්ථකත්වයක් ළඟා කරගත්ත කෙනෙක්. නමුත් එහෙම ළඟා කරගත්තට මොකද? මේ ජීවිතේ යම්කිසි අඩුපාඩුවක්, හිස්තැනක් අත්දැකලා තියෙනවා. තමන් මේ ළඟා කරගත්ත සැප සම්පත් වලින් මේ හිත තෘප්තිමත් කරගන්න බැරි ස්වභාවයක් අන්න අත්දැකලා තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක් තමයි අන්න බුදු කෙනෙක් හොයාගෙන යන්නේ. එහෙම ගිහිල්ලා අර ප්‍රශ්නේ විමසා සිටිනවා. විමසා සිටියට මොකද? බුදුරජාණන් වහන්සේගෙන් හම්බ වෙන්නේ හත්වසින්ම වෙනස් විදිහේ පිළිතුරක්. අන්නේ පිළිතුර ලැබුණාම මොකද වෙන්නේ? අන්න ඒක ගැන සංවේගීටපත් වෙලා මෙතනත්ත විමසා සිටිනවා. අන්න මට පැවිද්ද දෙන්න, මේ ශාසනයේ පැවිද්ද මම ලබන්න කැමතියි කියලා බුදුරජාණන් වහන්සේගෙන් ආයාචනා කරනවා, ඉල්ලා සිටිනවා. අනේකට හේතුව මොකද්ද? අර හැම දොරකටම තට්ටු කරලා බැලුවා. වෙන වෙන සැප සම්පත් වලින් ළඟා කරගන්න පුළුවන් දේවල් වලට තට්ටු කරලා බැලුවා. නමුත් ඒකෙන් හැම වෙලේම, ඒ හැම දොරකින්ම, ඒ හැම දොරකටම ඇතුල් වෙලා අන්න සෑහීමකට පත් උනේ නැහැ. අන්න ඒකේ හේතුවක් විදිහට මේ දැන් මේ ධර්මමය දොරකට තට්ටු කරනවා. එහෙම නැත්නම් මේ සාසන ප්‍රතිපදා දොරකට තට්ටු කරනවා. තට්ටු කරලා බලනවා මේකෙන්වත් මට සැනසීමක් ලබා ගන්න පුළුවන් වෙයිද කියලා, මේකෙන්වත් මට සහනයක් ලබා ගන්න පුළුවන් වෙයිද කියලා අන්න තට්ටු කරන දොර. ඉතින් ඒ විදිහට උත්සාහවත් වෙච්ච පිරිසකටනේ අපි මේ ආමන්ත්‍රණය කරන්නේ. ඔය හැම එක එක ಜಾති දොරවල් වලට තට්ටු කරලා ඇති. ඒ වයින් සැප සම්පත් ළඟා කරගන්න උත්සාහ ගන්න ඇති. ඊළඟට හොඳට ඒවැයින් පීඩා විඳින්න ඇති. එහෙම පීඩා විඳිලා එහෙම උත්සාහය අසාර්ථක වෙලා අන්න මේ සාසන ප්‍රතිපදාවකට බැසගත්ත පිරිසක්, සාසන ප්‍රතිපදාවකට යොමුවෙච්ච පිරිසක්. අන්න මේ දොරෙන් සහනයක් ලබා ගන්න පුළුවන්ද, මේ මාර්ගයෙන් සහනයක් ලබා ගන්න පුළුවන්ද කියලා උත්සාහවත් වෙච්ච පිරිසක්. ඉතින් ඒ වගේ පිරිසකට ආමන්ත්‍රණය කරනකොට මේ ස්වාමීන් වහන්සේගේ, මේ තාලපුට ස්වාමීන් වහන්සේගේ අර පස්සේ අවස්ථාවක ඒ ප්‍රාර්ථනා විදිහට සඳහන් කරන දේත් වැදගත් වෙනවා. මොකද සඳහන් කරන්නේ, කවදානම් මම ඒ தත්ත්වේ ලබන්ද කියලා මෙන්න මේ ප්‍රාර්ථනාවක් තමයි කරන්නේ. මේ ඇතුළත පිටත හැම දෙයක්ම කවදානම් මම එක විදිහට සලකම්ද කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. මේ පිටත පරිසරයේ තියෙන දර, ගස්වැල් වගේ දේවල් සහ මගේ මේ ඇතුළත මම මගේ කියලා බදාගත් ටික අතර තියෙන වෙනස කවදානම් මම දුරු කරම්ද කියලා තමයි මේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රාර්ථනා කරන්නේ. එතකොට හොඳට මේ වැඩේට බැසගත්ත කෙනෙක්, මේ වැඩේ කාලයක් තිස්සේ කරපු කෙනෙක්, අන්න කරපු කෙනෙක් කල්පනා කරනවා, හිතනවා කවදානම් මම මේක ඉවර කරම්ද, කවදානම් මේකේ මේ සැනසීම ළඟා කරගම්ද කියලා අන්න ඒ විදිහට ප්‍රාර්ථනා කරනවා. දැන් අපි පොඩ්ඩක් හිතලා බැලුවොත් අපි හැම වෙලේම මේ බාහිරේ තියෙන දේවල්, වටපිටාවේ තියෙන දේවල් ගැන එක විදිහකට හිතනවා. ඒ වගේම මේ ශරීරේ මේ සමෙන් ඒ සිවියෙන් වැහිච්ච ප්‍රමාණි, එතනින් ඇතුලේ තියෙන ප්‍රමාණි ගැන තව විදිහකට හිතනවා. මේක මට ඕන විදිහට පවත්වන්න පුළුවන්, මේක මගේ කියලා හිතනවා, මේ මගේ ශරීරය කියලා හිතනවා. ඉතින් ඔහොම අදහසකුත් එක්ක තමයි පටන් ගන්න. අනර එක එක්තරා අවස්ථාවක සච්චක කියනේ නිගණ්ඨ ශ්‍රාවකෙක්, නිගණ්ඨෙක් බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියනවා, භාග්‍යවතුන් වහන්සේ මම මෙහෙම හිතනවා, මොකද්ද මේ ශරීරේ මගේ, මේ ශරීරේ මගේ ආත්මේ, මේක මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා මම හිතනවා කියලා මේ නිගණ්ඨයා කියනවා. මේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා කියනවා. දැන් මේ මොකටද යන්නේ, මේ බුදුරජාණන් වහන්සේගේ තියෙන දිට්ඨිය හරි ගස්සන්න. බුදුරජාණන් වහන්සේ කියනවනේ මේක මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා. අන්න එහෙම කියන එක හරි ගස්සන්න තමයි මේ දැනත් යන්නේ. ඊළඟ කියනවා මම නම් කියන්නේ මෙහෙම, මගේ අදහස නම් මෙහෙම. භාග්‍යවතුන් වහන්සේවත් ඒකට ගන්න තමයි කල්පනා කරන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ යම් කිසි ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? දැන් ওই ශරීරේ මගේ නම්, මගේ ආත්මේ නම්, ඕක ඕන විදිහට පවත්වන්න පුළුවන් වෙන්න එපැයි. ඕක ඕන විදිහට පවත්වන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ওই ශරීරේ කැතයි කියලා, කැතට දින ශරීරේ ලස්සන කරගන්න පුළුවන්ද කියලා අහනවා මේ නිගණ්ඨයාගේ. යන මගේ, මගේ ආත්මේ කිව්වා, මේක ඕන විදිහට පවත්වන්න පුළුවන්, මේක ලස්සන කරගන්න පුළුවන්, උඹේ ওই මූණ කැතයි, ওই මූණ ලස්සන කරගන්න පුළුවන්ද කියලා අහනවා. එහෙම ඇහුවාම මොකද මේ තැනැත්තට අන්න පිළිතුරක් දෙන්න හැකියාවක් නැහැ. මගේ නම් මට ඕන විදිහට තියන්න පුළුවන් වෙන්න එපැයි. අන්න මගේ විදිහට තියාගන්න පුළුවන් වෙන්න ඕන. වයසට යනකොට වයසට යන්න එපා, තාම තව ටිකක් කෙස් කළුවට තියෙන්න කියලා කියන්න පුළුවන් වෙනවා. නමුත් එහෙම කියන්න හැකියාවක් නැහැ. එහෙම කියන්න හැකියාවක් නැහැ. ඒ විදිහට පවත්වන්න හැකියාවක් නැහැ. හරියට අර යම් දෙයක් ඇති වුණාද, ඒක වෙනස් වෙවි ගිහිල්ලා විනාශ වෙනවා වගේ මේ ශරීරෙත් අපිට ඕන විදිහට තියාගෙන ඉන්න බෑ. අපිට ඕන විදිහට පවත්වන්න බෑ. කාලෙත් එක්ක වෙනස් වෙලා ගිහිල්ලා අන්න යම් කිසි වෙනස් ස්වභාවයකට, විනාශයකට පත් වෙන්න යන දෙයක්. ඉතින් අපි මේක මගේ කියලා හිතාගත්තර මොකද? අන්න ඒ අදහස ටිකෙන් ටික වෙනස් වෙනවා මේ ප්‍රතිපදාව වඩනකොට. අනේ අදහස ගැන තමයි මේ ස්වාමීන් වහන්සේ මෙතන සඳහන් කරන්නේ. මේක මගේ කියලා පටන් ගත්තට මොකද මේක ටික ටික කාලයක් එක්ක යනකොට, ප්‍රතිපදා වඩනකොට අන්න අර බාහිරයේ සහ ඇතුළත, මේ වටපිටාවේ තියෙන දේවල් සහ ඇතුළත කියන දෙකම එක විදිහට කවදානම් කිරා බලන්ද කියලා තමයි කියන්නේ. එක විදිහට කවදානම් සලකම්ද කියලා තමයි කියන්නේ. දැන් අපි පොඩ්ඩක් හිතමු, කල්පනා කරමු. දැන් කෙනෙක් මේ විදිහට සිහිය වඩන ප්‍රතිපදාවකට යොමු වෙලා ඒ විදිහේ වැඩක් කරගෙන යනකොට, මේ තැනැත්තා බොන්න මුලින් බොහොම අමාරුවෙන් යම් කිසි විදියක සිහිය පිහිටවගෙන, යම් කිසි දැනුවත් භාවයක් ඇති කරගෙන ඒ ප්‍රතිපදාවට යොමු වෙනවා. ඉතින් මෙහෙම යොමු වුණාට මොකද, මුලින් අර අපහසුතා මැද්දේ තමයි මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. මුලින් යම් කිසි අපහසුවක් තියෙනවා, මේකට යොමු වෙන්න අපහසු ගතියක් තියෙනවා. හරියට අර වල් වැඩිච්ච පාරක යනවා වගේ කටු පඳුරු තමයි මේ තැනැත්තට මුලින්ම පේන්නේ. නමුත් ටිකෙන් ටික උත්සාහවත් වෙනකොට, ටිකෙන් ටික යම් කිසි ඉක්මීමක් ඇති කරගන්නකොට, අන්න අර කටු පඳුරු අතර යම් කිසි පාරක් තියෙනවා, එලි මහණියකට යනවා කියන එක දැක ගන්න පුළුවන්. ඒ එලියක් පහසුවක් තමුන්ගේ ජීවිතේ ළඟා වෙලා එනවා යම් කිසි මේ ප්‍රතිපදා වැඩිම තුලින්. අනේ එලියත් එක්ක, ඒ පහසුවත් එක්ක ටිකෙන් ටික වැඩ කටයුතු කරගෙන යනකොට මොකද, හැබැයි අර අපි මුලින් මොනවා හරි දෙයක් ලබා ගන්න, මොනවා හරි දෙයක් එකතු කරගන්න පුළුවන් විදිහට එහෙම හිතාගෙන පටන් ගත්ත වැඩේ ටිකෙන් ටික ටිකෙන් ටික මොකද වෙන්නේ, අන්න අර මුකුත් එකතු කරගන්න බැහැ, තියෙන දෙයක් හුත් නැති වෙලා යනවා කියන ස්වභාවයකට තමයි මේ තැනත ටිකෙන් ටික යන්නේ. මොනවා හරි ගරු නම්බු ටිකක් තිබුණා නම්, මොනවා හරි තමුන්ට හොඳයි කියලා එකතු කරගත්ත අර යම් කිසි ඒ පදක්කම් ටිකක් තිබුණා නම්, අනේ ඒවා ඔක්කොම, ඒවට තියෙන කැමැත්ත, ඒවට තියෙන ආසාව ටිකෙන් ටික දුරු වෙන ප්‍රතිපදාවකට තමයි යන්නේ. අර මම කියලා පිහිටගත්ත ස්වභාවය ටිකෙන් ටික අඩු වෙන ප්‍රතිපදාවකට තමයි යන්නේ. ඉතින් ඔගේ විශේෂ අවස්ථාවක් තමයි මොකද්ද, අන්නර හුස්ම හොඳට අල්ලගෙන, එහෙම නැත්නම් මේ පිම්බීම හැකිලිම හොඳට අල්ලගෙන මේ විදිහට වැඩ කටයුතු කරන කෙනෙක්, මේ විදිහට සිහිය පිහිටවන කෙනෙක්ට ඔන්න දකින්න ලැබෙනවා අර ස්ථිරයි විදිහට කියලා හදාගත්ත පිම්බීම හැකිලිම, එහෙම නැත්නම් ස්ථිරයි විදිහට කියලා හදාගත්ත හුස්ම ටිකෙන් ටික වෙනස් වෙවි යනවා, විපරිණාමයකට ලක් වෙනවා. අර ස්ථිරයි හොඳයි කියලා හදාගත්ත හුස්මත් ඔන්න ටිකෙන් ටික විපරිණාමයකට ලක් වෙනවා. හොඳට පැහැදිලිව තියුණු හුස්ම දිගභාවය ඔන්න අඩු වෙලා යනවා, කෙටි ස්වභාවයකට පත් වෙනවා. ඒ වගේම තව ටිකක් සැහැල්ලු වෙලා යනවා, තව ටිකක් නොදැනෙන ස්වභාවයට යනවා, තව ටිකක් නැති වෙලා යන ස්වභාවයට යනවා. මෙන්න මෙහෙම තියලා අන්තිමට ඔන්න තියුණු හුස්ම නැත්තටම නැති වෙලා යනවා. ඉතින් මොකද වෙන්නේ, මේ තැනත් බොහොම බයකට සංකාවකට පත් වෙනවා. මොකද්ද, අර මම යන්තම් අල්ලගත්ත දේ ඔන්න නැති වෙලා ගියා. මේක අතහැරින්න තියෙන අකමැත්තක් මේ තැනැත්තාගේ ඇතුළෙන් මතුවෙලා එනවා. ඉතින් මොකද කරන්නේ, වහාම ක්‍රියාත්මක වෙන පරිදි එක්කෝ S2 කැරලා, එහෙම නැත්නම් බර හුස්මක් අරගෙන බලනවා යන්තම් පණ ටික රැකිලා තියෙනවද, යන්තම් පණ ටික රැකිලා තියෙනවද. අන්න එහෙනම් ආපා යන්තම් ආපහු ජීවිතේ බේරගත්තා කියලා ඔන්න අලුත් තැනකින් නැවතත් පටන් ගන්න උත්සාහවත් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වැඩ කටයුතු කරන්නේ. මොකද හේතුව, අනර තමුන්ට ස්ථිරයි පවතිනවා කියලා අල්ලගත්ත දේ වෙනස් වෙනකොට ඒක දකින්න කැමති නැහැ, ඒකට මුහුණ දෙන්න කැමති නැහැ. ඒ වගේම තව වෙලාවක ওই විදිහට ප්‍රතිපදා වඩ아가ගෙන යනකොට යම් කිසි අවස්ථාවක අර මම වෙමි කියන ස්වභාවය, මම ඉන්නවා කියන ස්වභාවය ටික වෙලාවකට හරි නැති වෙලා ගියොත්, ටික වෙලාවකට හරි යම් කිසි ඒ නින්දක් වගේ ස්වරූපයකට වැටුනොත්, නින්දක් නොවන නින්දක් වගේ ස්වරූපයකට වැටුනොත්, තමුන් ඉන්දියා කියලා ඒ විදිහට දැනීමක් නැති ස්වරූපයකට වැදුනොත්, අන්න ඒකත් බොහොම භයජනක දෙයක්, භයජනක දෙයක්. මොකද්ද, අර මම වෙමි කියලා හදාගත්ත දේ අන්න නොදැනී ගියා, ඒක නොපෙනී ගියා. එහෙම නොපෙනුනහම මොකද කරන්නේ, ඒකත් මේ තැනැත්තට බොහොම බය වෙන, බයක් ඇති කරන හේතුවක් බවට පත් වෙනවා. නමුත් මේ ප්‍රතිපදා වඩනකොට මොකද්ද වෙන්නේ, අර ස්ථිරයි බොහොම ඝන බාල විදිහට තියුණ මේ පුද්ගල ස්වරූපේ ටිකෙන් ටික දිය වෙලා යනකොට ඔන්න ඔය දියවීමේ සලකුණු තමයි ඔය විදිහට පේන්නේ. අර හොඳට තියුණ හුස්ම දිය වෙලා නැති වෙලා යෑමෙන් තමුන්ගේ අර හිතේ තියෙන දැනීම දිය වෙලා නැති වෙලා යනවා. මොකද අර හුස්ම විතරක් නෙමෙයි වෙනස් වෙන්නේ, තමුන්ගේ ඒ බලන හිතත් ඒ ආකාරයෙන් දිය වෙලා නැති වෙලා යන ස්වභාවයකට පත් වෙනවා. ඊළඟට අර මම වෙමි කියලා බලාගෙන ඉන්නකොට ඒ ස්වභාවය නැති වෙලා ගිය ගමන් අන්න මොකද වෙන්නේ, ඒ බලන හිතත් අන්න ඒ සුළු මොහොතකට ටිකක් නැති වෙලා යන ස්වරූපයකට පත් වෙනවා. ඔන්න ඔහොම පත් වුණාම මොකද, අපි බලනවා අර කලින් තියුණ පොදිය නැවතත් බොහොම අමාරුවෙන් හරි එකතු කරගෙන ඒක මත ස්ථාවර වෙලා ඉන්න පුළුවන් වෙයිද කියලා. ඔන්න ඔය දෙක අතර වෙනස බලන්න. අන්න අර බාහිරේ අභ්‍යන්තරයේ අතර තියෙන වෙනස ටිකෙන් ටික නැති වෙලා යන ස්වරූපයකට පත් වෙනවා. අර මම වෙමි, මම විශේෂයි කියලා හදාගත්ත වෙනස ටිකෙන් ටික නැති වෙලා යන ස්වරූපයකට පත් වෙනවා. එහෙම නැති වෙලා යන ස්වරූපෙ ටිකෙන් ටික බාර ගන්න කෙනෙක්ට තේරෙනවා මේ වටපිටාවෙත් යම්කිසි ස්වභාව ධර්මයක් ක්‍රියාත්මක වෙනවා, යම්කිසි නියාම ධර්මයක් ක්‍රියාත්මක වෙනවා, මගේ ශරීරය ඇතුළෙත් යම්කිසි නියාම ධර්මයක් ක්‍රියාත්මක වෙනවා. මේ වටපිටාවේ ගහක් කොළයක් ගත්තත් ඒ නියාම ධර්මයට ඒකත් යටයි. මොකද්ද, යම් කිසි ඇතිවීමක් තියෙනවා, වෙනස් වීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. කොළයක් බොහොම ලස්සනට දලුලාලා එනවා, බොහොම ලස්සනට නිල් කොළ පාටට දලුලාලා එනවා. එහෙම ඇවිල්ලා ඔන්න ටික දවසකින් මේ කොළේ බොහොම තරුණ වයස කොලයක් වගේ හොඳට මෝරපු කොලයක් බවට පත්වෙන. එහෙම පත් වුණාට මොකද තවත් ටික කාලෙකින් අන්න යම්කිසි පඳු පැහැයක්, කහ පැහැයක්, දුඹුරු පැහැයක් මේ කොලයට එකතු වෙනවා. අන්න එහෙම එහෙම එකතු වෙලා අන්න දවසකේ ගහෙන් ගිලිහිලා බිමට වැටෙනවා. අනේ ගහෙන් ගිලිහිලා කවදානම් බිමට වැටෙයිද කියලා තමයි මේ කියන්නේ. කවදානම් මම මෙන්න මේ ගහෙන් ගිලිහිලා බිමට වැටෙයිද කියලා තමයි මේ ස්වාමීන් වහන්සේ මෙතන සඳහන් කරන්නේ. ඉතින් ওই බාහිරේ තියෙන නියාම ධර්මෙම මේ අභ්‍යන්තරෙත් තියෙනවා. මේ ශරීරය ඇතුලෙත් තියෙනවා. අනේ නියාම ධර්ම දෙක සම විදිහට මම කවදානම් හිතලා බලම්ද, කවදානම් මට ඒ දෙක සම විදිහට දැනෙයිද කියලා තමයි මෙන්න මේ කරන ප්‍රාර්ථනාව. ඉතින් එත එහෙම ප්‍රාර්ථනාවක් කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ඒ ගාථාවක් තමයි මේ අපි ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් ওই විදිහට ප්‍රතිපදාවක් වඩනකොට අපි අපිටම දැනගන්න පුළුවන් මේ ස්වභාව ධර්මෙත් එක්ක එකතු වීමක් තමයි තියෙන්නේ. අර ඒ ෆ්ලෝ එකත් එක්ක එකතු වීමක් තමයි තියෙන්නේ. අන්න අර ඒ ස්වභාවයේ තියෙන ගලනෙත් එක්ක ගමන් කිරීමක් තමයි තියෙන්නේ. විශේෂයෙන් උත්සාහ කළා යනා වෙනුවට අන්න අර ඒ ජලපහාර යන දිසාවට, ඒ ගලාගෙන යන දිසාවට ගමන් කිරීමක් තමයි තියෙන්නේ. ඉතින් ඒ ජීවිතයේ අපේ ජීවිතයේ අන්නේ වෙනස පරිවර්තනය ඇති වෙන්න ඕන. ටිකෙන් ටික මේක කරගෙන යනකොට උත්සාහවත් වෙනකොට මම මෙහෙම කරනවා මේ විදිහට පවත්වනවා කියලා ඒ තියුණ අදහස් ටිකෙන් ටික දියවිලා ගිහිල්ලා එහෙම නෙමෙයි මම වෙන දෙයක් බාර ගන්නවා. මේ මොහොතේ ජීවත් වෙනවා, මේ වැඩේ කරනවා, මේ අවස්ථාවට සම්පූර්ණ මුළු හදෙන්ම මුහුණ දෙනවා කියන අන්න අර විදිහේ වෙනසක් ඒ ජීවිතවල ඇති වෙලා එන්න ඕනේ. එනේ වෙනසක් ඇති වෙනවා නම් අපිට තේරෙනවා මොකද්ද අපි මේ හරි දිශාවට තමයි යන්නේ. අර බාහිරත් අභ්‍යන්තරෙත් සම විදිහට කිරා බලන ස්වරූපයකට තමයි අපින් ටික ටික යන්නේ. අපි ඒ දිශාවට තමයි ටිකෙන් ටික යමු වෙන්නේ. ඉතින් අන්න අපිටම ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න පුළුවන්. මම මේ කරන වැඩේ හරිද? මම මේ කරන වැඩේ දිශාව හරිද කියලා බලන්න පුළුවන් ක්‍රමයක් තමයි මොකද්ද? මෙන්න මේ තියෙන ඒ ස්ථිරයි ඝන බාලයි කියන ස්වභාවය ටිකෙන් ටික දිය වෙලා ගිහිල්ලා අන්න මේ පරිසරෙත් එක්ක එකතු වෙන්න, මේ බාහිරේ මමයි කියන අතර වෙනස අඩු වෙන්න ස්වභාවයකට අපි ටිකෙන් ටික ගලාගෙන යනවා. ඉතින් මේ ධර්ම දේශනාවත් අන්නේ එවැනි වූ ස්වභාවයක් ළඟා කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
සාදු සාදු සාදු. එහෙනම් ස්වාමීන් වහන්සේ අපි
ලොකු ස්වාමීන් වහන්සේට මම ආරාධනා කරන්න මහත්තයා පොඩ්ඩක් කොමින් නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
හලෝ තෙරුවන් සරණයි ධම්මජීව හාමුදුරුවෝ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එනම් ඔබ වහන්සේට ගෞරවයෙන් අපි ආරාධනා කරනවා අපේ කමඨාන් සුද්ධ කිරීමේ වැඩ කටයුතු මෙතනින්ද පටන් ගන්න. එහෙමනම් මම පළවෙනි ප්‍රශ්නය ඉදිරිපත් කරන්නම්. එක ප්‍රශ්නය තියෙන ස්වාමීන් වහන්සේ අද ගරු ස්වාමීන් වහන්සේ, සක්මන කාලය පැය එකයි, කකුල් දෙක සක්මන ක්‍රියාවලියේ යෙදෙන ආකාරය වෙත සතිමත් විය. එක කකුලක් දැඩි ගතියක් හඟවයි. එය ඉදිරියට පතිත වීම පමණක් සිදු කරයි. අනෙක් කකුල සියල්ල කරන යන්ත්‍රයක් මෙන් සක්මනෙහි යෙදී වට කිහිපයකින් පසු ක්‍රියාවන් මාරුවේ. සිතිවිලි පැමිණියේය. ඒවා හරහා සක්මන මාරුවට දැනින විතක සියල්ල නොදෙනී ගොස්ය. නැවතත් පය පොළවේ ගැටීම දැනේ. සතිය පිහිටයි. සිතුවිලි නැවතී පැහැදිලි විශාල අවකාශයකට හිතපත්විය. එය නිශ්චලය. අවට පරිසරය පෙනේ. ඇහෙයි. බාධාවක් නැත. සතිය තහවුරුය. හිත පැහැදිලිව පවතී. මෙසේ විනාඩි 20ක් පමණ ප්‍රබෝධවත්ව සක්මනෙහි යෙදිමි. පසුව පැහැදිලි හිතට යටින් සියුම් විතර්ක ගලනයක් සිදුවන ආකාරය දැනින. ඒවා යට මට්ටමක පාවෙන දේවල්. සැහැල්ලු හා ප්‍රබෝධමත්ව හිත බොහෝ වේලාවක් පැවතින. ඔබ වහන්සේගේ අදහස් හා උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ජයන්ති.
හොඳයි, වාර්තාව සෑහෙන්න මේ ආගෙන ඉන්න කෙනාට තේරෙනවා. මං හිතනවා මට තේරුණ විදියට ඉති යන බලනකොට අවිදින පයි වම දකුණ අතර වෙනසින් තමයි පටන් ගන්න. එකක් ගොරෝසුට දානවා, අනිත් එක සියලු කෘත්‍ය සාධනය කරන්න ආව නිකයි ඉබේ කෙරෙන්න ආව ගතියකට තේරෙනවා. ඊට පස්සේ ගැඹුරකට යනවා ඒ සිටිවිලි හරහා දකින්න පුළුවන්කම. ඉතින් මේක කිව්වට කවුරක්වත් පිළිගන්නේ නැහැ. කවුරු හරි හිතන්නේ අභියෝග කරනවා අපි මත් බනරත් කියනවනේ හිතට එක සැරේ එකයි කරන්න පුළුවන් කියලා. ඒ තියෙද්දිම හිතවිලි තියෙද්දි මම ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා කියලා දැනගන්න පුළුවන්. ඉතින් ඒක එක කතාවක්, ඒක දකින්න එක තව කතාවක්, දැකලා ලියන එක තව කතාවක්. ඒ කතා තුනම මේ වාක්‍යයෙන් කියවෙනවා. හිතවිලි පවිත්‍ත්‍ය හිතවිලි හරහා සක්මණ තේරෙනවා. එතකොට ඒක තේරෙන්නේ පයේ පොළොව ගැටීම හරහා. ඉතින් පයේ පොළොව ගැටෙනවා හරහා කියනකට වඩා ඊට වඩා විශේෂ කරලා කියන්න පුළුවන් නම් මට ඒ හිතවිලි තියෙද්දිම වම් පයේ විලුඹ පොළොවේ තියෙන තේරුම් ගන්න පුළුවන් වුණා. දකුණු පයේ කොට්ටේ ප්‍රදේශයේ වදිනා තියෙනවා කියලා එතෙන්දී හරියටම හිතවිලි තියෙද්දිව හිතවිලිෙන් පස්සේ සතියට සක්මණට හිත එන එක මීට වඩා සවිස්තරව වාර්තා කරනවනම් එයා මේ අර සතියට සක්මණට ඉඩ දෙනවා. හිතවිලි තොග බිස්නස් කරනවා, මේක සිල්ලර බිස්නස් කරනවා වගේ. එතන තොරතුරු ටිකක් වැඩි වෙනවා. හොඳයි. එතකොට මේ ඒ ටිකක් වෙලා යනකොට ඒ යන්න හේතුව මෙහෙම වෙන්න හේතුව ඒක බාධාවට අරගෙන නැහැ. යනකොට මේ ශක්මණ කෙරෙද්දී යටින් මේ හිතවිලි ධාරාවක් ගලණයක් පේනවා. එතකොට මේ හිතවිලි ගලණයේද ප්‍රകൃතිය එතනම බලහිනේ ශක්මණද ප්‍රകൃතිය කියලා බැලුවොත් සාමාන්‍ය සදාචාරවාදියා නැත්නම් ආධුනිකයා ශක්මණ පදනම් කරන හිතවිලි ධාරාව දිහා බලන එකත් ලොකු දක්ෂකම. ඒකත් ලොකු සතියේ විස්තරයක්, එහෙම නැත්නම් විවිධාංගීකරණයක් කියලා කියන්න පුළුවන්. ඉතින් කමඨාන් සුද්ධ කරනකොට මම මේ ටික කිව්වොත් තේරුම් ගනිද්ද නැහැ. ඒක හිතවිලි ධාරාව ප්‍රകൃතිය කරගෙන සක්මන් කරන මම එදියා බලන්න පුළුවන්. ඒක මේ නිරෝචයට හරි උදේට හරි තේරෙනවද බන්දන්නේ?
එහෙම ටිකක් හදස් තේරෙනවා.
ඔය තාගරන්නේ. එතකොට මට පුළුවන් ඔඩු ගන්න ඔය දෙන්නට බනින්න පුළුවන්.
එහෙමයි සෝනස්. උදේ කියනවාද ඉස්සල්ලා නැත මම කියන්නේ?
කවුද ඉස්සල්ලා බැනුම් ගන්නේ?
නිරෝෂ බැනුම් ගන්න ඉස්සල්ලා.
හොඳයි.
ඒකට හොඳට හුරුයි පිටේ තියෙන හේද බර මල්ලක් ඕකයි.
සෝනස් සක්මන් කරනකොට සිතුවිලි ප්‍රകൃති තියාගෙන ඒ කියපු දේ නම් එතරම් හොඳට පැහැදිලිු නෑ. නමුත්
හිතවිල්ල ප්‍රകൃතිය කරන මමයා කරගෙන හිතවිල්ල මැදිහත් කරගෙන සක්මණ ආගන්තුකයි වගේ බලනවා. හිතවිල්ල හෝම් පාටි එක කරගෙන සක්මණ විසිටින් පාටි එක කරගන්න.
ඒ වෙනකොට තමයි ස්වාමීන් වහන්සේ මම එක දවසක් කිව් උවන්සින් කමටහන් අහගත්තා මේ රූපලයක්
වගේ
බයවෙන ගතියක් ආවා වගේ කියලා පළවෙනි පාර. ඊට පස්සේ නම් එහෙම වුණේ නැහැ. ඒක බයෝනෙගටිව්ක් ආවෙන්නේ නැහැ. නමුත් ඒ වෙලාවකට දැන් සිතුවිලි ධාරාව නිකන් ටික ටික වැඩි වෙනවා වගේ තේරෙන්න පටන් ගත්තා. එතකොට මේ සිතුවිල්ලද හරි විදින එකද හරි කියලා ඒ දෙක අතර පොඩ්ඩක් මේ දෝලණය වෙන ගතියක් වගේ තමයි එහෙම හැංගෙන්න ආවේ. නමුත් සිතුවිලි ප්‍රകൃතිය කරගෙන හක්මන දිහා බලාගෙන ඉන්නකොට ඒක සිතුවිලි හම්නයි සෝ ඒක එහෙන අච්චාරුවක් වගේ ගොඩක් මේ.
ඔව්, ඒක මේකේ පෙන්වන ගලණයක් කියලා එක. හිතවිලි තනිකර එයාගේ එක එකනාගේ රසය ගෙවිලා යද්ද දැන් තියෙන්නේ. ඒ සමස්ත රසය සුප් එක වගේ, ෆෘට් සලාඩ් එක වගේ සමස්තේ හිතවිලි ගොජයක් පේනවා. අන්නේ හිතවිලි ගොජයේ ඉඳගෙන එහෙම නැත්නම් පිටතට යවන්නද චන්ද්‍රිකාවේ ඉඳගෙන චන්ද්‍රිකාවේ ඉඳලා පොළොව දිහා බලනවා වගේ. එහෙනම් වීඩියෝ කැමරා එකක් හයි කරලා වීඩියෝ කැමරා එකෙන් මම දිහා බලනවා. ඒ වගේ සිතවිලි ධාරාව කියන චන්ද්‍රිකාවේ ඉඳගෙන ඇවිදින මමයා රූකඩේ ඇවිදින දිහා බලනිනු.
එහෙමයි සෝ. එතකොට එක සිතවිල්ලක නෙමෙයි හැබැයි තියෙන්නේ.
නෑ නෑ, මෙතන හිතවිලි ධාරාවක් කියන එක දී ඇති සාධකයක්. උඹ ඔය අනවශ්‍ය ප්‍රශ්නයක් ඔළුවේ දාගෙන තියෙන්නේ. මෙතන කියනවා හිතවිලි ධාරාවක් පේනවා, ගලණයක්. ඒක බේස් එකක් ඒක. අපි කරන්නේ ඇටෙන්ෂන් එක ඒකට ගියා හෝ යවලා හෝ නැත්තම් ගිය වෙලාවේ උඹ කිව්වා වගේ බය වෙන්න නැතුව ඒක බේසික් කරන දැන් මම ඇවිදින අය වෙලාවේ අනායාසෙ. අන්නේ ඇවිදින මම ඇදිහා අනායාසයෙන් එවන තන් කියන්නේ කිසි උත්සාහයක් නොකර ඇවිදින දිහා බැලුවොත් ඒ ඇවිදින කෙනා බුදු වෙලා ඒ වෙලාවේ. මම නෑ ඉතන.
එක්ස්පීරියන්ස් එකකින් ඒක කිව්වොත් එහෙම ඔය දැන් අර මට තේරිච්ච විදිහට මම කියන්නේ වැරදි බයින්ද
බයිනවා මොකක්ද කිව්ව බයින හරි දෙයක් බයිනවා බග යකෝ ඒකට බය වෙන්න එපා
භාවනා වල වඩා බය ස්වාමීන් වහන්සේ
භාවනා උඹ වයිෆ්ට බය නැද්ද වයිෆ්ට බය නැද්ද
ආරොත් ඔබවහන්සේගේ මම චචක්ක කියන සූත්‍රය අහගෙන ඉන්නකොට අහලා අහපු හින්දා ඒකින් තේරුම් ගත්ත දන්නේ ඊට පස්සේ තමයි මේ ඊට පස්සෙත් මේ ඒක භාවනාව එක්ස්පීරියන්ස් එක්ක මම ටැලි කරන්න බලනකොට හැංගිච්ච දෙයක් අර ඒ සිතුවිලි කොට ආකාවත් අපි තෝරගත්තොත් විතරක් එතනට ඒක බැලුවොත් දැන් අර දැන් කිවි ඇහෙනවා දකින්න ඇහෙන සෝරි බාහිරත් පේනවා ඇහෙනවත් කියලා ඒක ලියලා තිබුණේ ඒත් ඒ වගේ බාහිරත් පේනොට ඒක දිහා දකින්න ඒක බාහිර පේනව නෙමෙයි ඒක දකින්නවල බැලුවොත් එතන දැන් නිස්සලනවල ඉන්නකොට නම් රිලව් සෙල්ලම් කරනවා ඔහොම එවිදිනකොට රිලව් සෙල්ලම් කරනකොට පේනවා. හැබැයි දැක්කොත් රිලව් සෙල්ලම් කරනවා නැත්තම් නිකන් ඡායාවක් විතරයි වගේ.
ඔය ඒකෙදි උදේටත් අවස්ථාවක් දෙමුකෝ ඊට පස්සේ මයි ළඟ තියෙන පොයින්ට්ස් ටිකක් ඒක ගැන කතා කරන්න.
හොඳයි. ස්වාමීන් වහන්සේ අවසරයි. මට සක්මනේදී මම අත්දැකලා තියෙනවා මම මේ සක්මන දිහා බලාගෙන ඔබ්සර්ව් කරන එක. මම බලාගෙන ඉන්න කෙනෙක්. මම ඇවිදීමක් නැවි සක්මනක් වෙනවා ඒ දේ දකින්නවා කියන අත්දැකීම ලැබලා තියෙනවා ඒකත් එක්ක සිතිවිලි ධාරාවක් එක්ක එහෙම අත්දැකීමක් නැහැ නමුත් පරයන්කේ ඉන්නකොට එහෙම සිතිවිලි තියෙනවා ඒකෙන් මට බාධාවක් නොවී මට ආස්වාස් පාස්වාසයත් දැනගෙන ඉන්න පුළුවන් අත්දැකීම තියෙනවා හැබැයි සක්මනේදී ඒ විදිහටම අත්දැකීමක් ලැබිලා නැහැ
ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. සක්මනත් ඉබේ සිද්ධ වෙනවා. ඒ අතරතුර බැලුවොත් යටින් අන්ඩර් කරන්ට් එකක් තියෙනවා ෆ්ලක්ස් එකක් හිතවිලි කියලා. වේදනා ෆ්ලක්ස් එකකුත් තියෙනවා, සද්ද ෆ්ලක්ස් එකකුත් තියෙනවා. දැන් අපි කතා කරන්නේ වේදන හිතවිලි ෆ්ලක්ස් එකක්. ඒක යනවා. ඉතින් අපිට පුළුවන් ද මම ඉන්න බේස් එක interdependent විදියට හිතවිල්ල මම කරගෙන නැත්නම් හිතවිල්ල තමයි මගේ පාදම කරගෙන ඇවිදින මම යදියා බලන්න. මම පෙරලිච්ච ඔරුව පෙරලිච්ච පැත්ත හොඳයි කියලා තම්බි කියලා තියෙනවද අහලා තියෙනවද
පෙරලුණ පිට හොඳයි කියන්නේ
ආ පෙරලුණ පිට හොඳයි එතකොට අර හිතවිලි පිළිබඳව තරහ නැතුව යනවා මොකද හිතවිලි දැන් බේස් කරලා තියෙන්නේ ඒ වගේම මේ හිතවිලි ගියේ මම කියලා නෙවෙයිනේ නැත්තම් හිතවිලි වලට මම ආර්දනා කරන උඹ වරින් මම වාසියට ගන්නවා උඹ මොකද උඹේ කරපිට නගිනවා උඹේ කරපිට නැගලා මම කරන නැත්තම් මම යවිසින් කළ යුතු කිවිසගත් සක්මණ දිහා බලාන ඉන්නවා පිටතනක ඉඳලා නැත්නම් තමන්ගේ මූණ කණ්ණාඩියක බලනවා වගේ. එතකොට මේකට කියනවා කමඨාන් සුද්ධ කරනවා කියලා.
එහෙම සමිනාස.
දැන් සුද්ධ වෙලා.
සමිනාස ඒ කියන්නේ දැන් සුද්ධ තව සුට්ටක් සුද්ධ කරගත්තොත් හොඳයි කියලා හිතෙනවා සමිනාස. දැන් අපිට සිතුවේලි ගොඩාක් ආවම දැන් මේ පේන එකත් ඇහෙන එකත් ඒ සියල්ලෙම අපි මට තේරෙන්නම් මම අල්ලගත්තොත් ඒ සිතුවිලි දිහා අපිට ඒකේ ඉඳලා බලන්නත් පුළුවන් ඕන
නම් අල්ලගන්න එක නෙවෙයි මෙතන කරන්නේ මේ කෙනා මෙතන ලියලා තිනවා හිතවිලි නිකන් ධාරාවක් ගලණයක් බවට පත් වෙලා ඉවරයි දැන් අල්ලන එක පැනලයි කියන්නේ එක එකක් අල්ලනවා නෙවෙයි හඹේ පිටින්ම අල්ලනවා රොස්ස පිටින්ම අහුවෙනවා ගොජේ පිටින්ම අහුවෙනවා පුත්‍රජානනාංශය මේකට දාන්නේ සන්තතිය කියලා ෆ්ලක්ස් කියලා කියනවා අන්නේ ෆ්ලක්ස් එක පේන්නේ හිතවිල් එක තියෙන පුද්ගලික රසයේ දිය වෙලා ගිහිල්ලා සලඩ් එක හැදිලා තියෙන්නේ. ඒ සලඩ් එක හැදෙනකන් ඔය වැඩේ කරන්න යන්න එපා. සලඩ් එක කියලා කියන්නේ නේව සංඥා නා සංඥා වෙලා. සංඥා ඇත්තෙත් නැ නැත්තෙත් නැ. ඕක වෙනවයි කියලා කියන්නේ ඒ වෙනකොට කරන සක්මනත් නේව සංඥා නා සංඥා වෙලා. ඉබේ වෙලා. වෙනකොට shift කරලා බලනවා. shift කරලා බලනවා කියන්නේ shift වෙන එකට බය වෙනවී ඉන්නවා. shift no වෙච්ච එක ඒකත් ජයසිරි මංගලම් කියලා හෙරුණු පිට හොඳයි කියලා මේ වැලිල්ල තමයි මම විපස්සනා කරනවා කියලා කියන්නේ. එතකොට අපි කියනවා හිටිවිල්ල හරහා සක්මන බලමු. දැන් මෙතෙක් කළ සක්මන හරහා හිටිවිල්ල බලන ওই දෙකේ කිසිම වෙනසක් නැහැ කියලා කියන්න මං හදන්නේ. තවත් අහගෙන ඔය විදියට අල්ලගත්තොත් වේදනත් එක්කත් කිසිම සද්දයක් එක්කත් හිතවිලි එක්කත් ආනාපාන සක්මනත් එක්කත් ওই හතරෙම කිසිම වෙනසක් නැති එකම රස මට්ටමකට වැටෙනවා. වැටෙන පස්සේ සමහරු වේදනා දිගේ කතාව කරනවා, සමහරු මේ කියන විදියට හිතවිලි දිගේ කතාව කරනවා, සමහරු සද්ද දිගේ කතා කරනවා. ওই જાතියින් අපි චරිත තුනක් උනාට ওই තුනේම තියෙන එකම නොමග යවන සුළු ගතිය. ඉතින් ඒක දිහා නොමග යන්න ඇරලා අමුට පුළුවන් හරියක් නොමග අරපංගෝ මං උඹේ කරපිටින්ම යනවා කියලා ඒකේ ඉඳගෙන තමන් වඩල්ලාද මූල කර්මස්ථානයේ දිහා බලනවා නිකන් පිටකෙදරක ඉඳලා තමන්ගේ ගෙදර දිහා බලනවා වගේ. ටීවී කැමරා ටීවී මේ වීඩියෝ කැමරා එකකින් තමන්ගේම ක්‍රියාකාරකම් බලනවා වගේ. නැත්තම් චන්ද්‍රිකාවක් යවල චන්ද්‍රිකාවට යවපු සංඥා වලින් අපිට ලෝකයේ අමුතු තාලෙට පේනවනේ. නැද්ද මං ආන්නේ?
එහෙමයි සාරා.
ඒක ගන්න බෑනේ අපි කොච්චර ඔළුවෙන් හිටගෙන බැලුවාද. ඒ නිසා මේ හිතවිලි එන්නේ අපිට නිවන් දක්කණ්ඩයි. ඒක සම්බාධයක් කරගන්න එපා. ඒක අවකාශයක් කරගන්න. එතකොට මේ ලියාපු අම්මන්ඩි අහගෙන ඉන්නවද?
ජයන්ති.
එහෙමයි
සාරා.
හා උඹත් මොනාර කියපංගෝ ජයන්ති.
එතකොට ස්වාමීන් වහන්සේ මට තේරුම් ගත්තේ සිතුවිල්ලත් එක්ක අපිට එන තරහව නැතිව යනවා.
නැතිව ගිය නැත්තම් වැඩි කරන්න බෑ. නැති වෙලා තියෙන්න ඕනේ ඒ වෙනකොටත්. ඒකයි ඔය ලිපිය ලියලා තියෙන්නේ මට හිසිවිලි ගලණයක් විදිහට පෙන්වයි කියලා කියන්නේ තරහව යන්න පටන් ගත්තා. එතකොට මගේ යුතුයකම වෙන්න ඕනේ හරි පුතා. ඒකට බහපන්, ඒක බේස් කරපන්, ඒකේ බේස් එකේ ඉඳගෙන සක්මණ දිහා බලපන්.
ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට සිතුවිලිත් සක්මනත් දෙකම නොදැනී යනවා.
ඒක ඒකට එන්න ඒකට එන්න උඹ පැහෙන්න හදන්න එපා හරිද? පැහෙන්න නැතුව මං කියන දේ බලපන්. ඒක හරි ගැසර පස්සේ කෙහෙල් කෙලි ලෙලියර වගේ තොපි තුන් දෙනාම ලෙලියර යනවා. ආන්නේ විදියට හිතවිල්ලක් ඒවා, වේදනාවක් ඒවා, සද්දයක් ඒවා, ආනාපානිය ඔක්කොම කක්කා. දැන් අපි ආනාපාන තමයි වෙන්නේ. සක්මන හොඳයි අරව කක්කා කියාගෙන ඉන්න හදන්නේ. නෑ ඔය හතරම කක්කා. හතරම කක්කා වෙන්නම් එන්නේ හිතවිල් නම් හිතවිලි බේස් කරලා සක්මණ දිහා බලන්න. එන්නේ වේදනා නම් වේදනා බේස් කරලා සක්මණ දිහා බලන්න. එන්නේ සද්ද නම් සද්ද බේස් කරලා බලනකොට පේනවා කැයි ගෑනිත් එකයි හොටු ගෑනිත් එකයි. මැණිකේ උනත් එක විදියයි නෝනා උනත් එක විදියයි මැණිකේ උනත් නෝනා උනත් අපිට වදේමයි කියලා විශ්වවිද්‍යාලයේ බිත්ති වල කොල්ලෝ ලියලා තියෙනවා. ඔට්ටු ඉද ඔට්ටු එන තුබුණ කරන්නේ මයින් තේ කොට්ටුනොත් ඔත්තන් තමයි ඔට්ටු. එතකොට වෙන්නේ ඔක්කොගෙම තියෙන වටිනාකමක් නැති වනිකම් මේ තින කට්ට සමන් ලෝකං. මේ තන පඬරල් වගේ ලෝකෙක අපි මේ විසින් දීපු සක්මනට වැඩි අපයක් දීලා දැන් ඒක කැඩුනායි කියලා අඬනවා විනෝඩ සක්මනට ගිනවත් තොටත් ඕකේ රැකෙන්න බැන්න තෝ හැඳි ගෑවිලා ඵල. මම යනවා සද්දත් එක්ක දීක ගන්න. මම යනවා වේදනත් එක්ක දීක ගන්න. මම යනවා හිතිලිත් එක්ක දීක ගන්න කිව්වම අන්නර දික්කසා කරපු යන්නේ ආයේ එනවා කතා දෙට. නිරෝෂ උඹ ආව ගණන් ගන්න එපා.
ආනේ යමෝ නෑ.
ස්වාමින්වහන්සේ කියන්නේ සක්මණ ගිලිහි ගියත් ඒ ගැන කම්පා නොවෙන ගතිය.
නෑ නෑ ගිලියන්න දෙන්නේ නෑ. බේස් එක මාරු කරලා හිතවිලි ගලනේ ඉඳලා සක්මණ දිහා දැල්ලාගත් ඇස් දෙකෙන් බලනවා. ඒක ඉබේ වෙන හැටි. ඒක මම නැතුව වෙන හැටි. ඒකේ සීමා මායිමාවල් නැති ඇති. ඒකේ කිසිම ආධ්‍යාත්මික රසයක්, ආගමික රසයක් මොකක්වත් නැහැ. නිකම්ම හොල්මනක් විතරයි. හරියටම හිතවිලි වගේ.
හරි. ඒත් එක්කම ස්වාමීන් වහන්සේ සිතුවිලි නැතුව යන එක.
හරි. ඒක කරදරයක් නැති වෙන එක නරකද හොඳද?
හොඳයි.
ඉතින් ඔය ටික උඹලා මොනවයි කරනවද මන්ද කැන්ඩෝල්ට ලා ඉඳගෙන. යකෝ මේ තියෙන කරදර ඔක්කොම බින්දුවට බසවට පස්සේ ඉතින් නැති වෙන්නේ නැතු වෙන මොන කරන්නේ උන් අපි ළඟ ඉන්නේ උන්ට අගයන් දෙනකන් තමයි. සක්මණ දිගටම අපි ගාව ඉන්නවා සක්මණට අගේ දෙනකන්. හිතවිලි අපි ගාව දිගටම ඉන්නවා හිතවිලට අගේ දෙනකන්. වේදනාව ඉන්නවා දිගටම වේදනාවට අගේ දෙනකන්. සද්ද දිගටම ඉන්නවා. උඹලා වරෙල්ලා ඔය මෙත ආසන බලනලා තිනවා ඇවිල්ලා ග්‍රීන් ටී එකක් බිල ඵලයල්ලා. ඉතින් ආවහමකෝ අපිට නැතුවමකෝ ග්‍රීන් ටී ගැන උණු වතුරු විතරනේ බං. ඔක්කොමලා කේන්ද්‍රී ගන්නවා එක එකත් කතා කරන්නේ
හැම දෙයකටම මූණ දෙන්න පුරුදු වෙනවා.
ඔගෙම එකකවත් ඔය කැයි ගෑනිත් එකයි හොටු ගෑනිත් එකයි නෝනා උනත් එකයි මැනිකේ උනත් එකයි. ඔය සක්මනට වාසිය දුන්නේ සක්මනේ කෘත්‍ය සිද්ධ වෙනකම් විතරයි. ඊට පස්සේ සක්මන කරගහගෙන යන්න එපා. හනමිටිය කරගහගත්තා වගේ. ඔගේ වැඩේ ගත්තට පස්සේ කියන්න තෝත් එකයි ඌත් එකයි හිතවිලිත් එකයි ඔක්කොම එකයි. ඔක එක්කත් අපිට ජාතකයත් එක්ක උපත් එක අප එකක් නෙවෙයි. ඌ අපි වාසියට ගත්තේ අරක වාංගු කරන්න මේක අඩේට ගන්නවා. මේක වාංගුවට ගන්න. ওই විදිහට ගන්නවා මිසක්ක හක්මණී ඇති වෙන වටනකමක් නැහැ. ඔතෙන්ද ගියාට පස්සේ.
ඒන ස්වාමීන් වහන්සේ අපි ඊළඟ දවසේ ඒක පරිශන කරලා බලලා වර්තා කරන්න.
ඔව් අපි ඊගාව දවසේ මේ හතමාරක ඉන්න දැන් නම් ගෙඩිය ගැහුවා ඇහුණ හතයි කාලයි.
ස්වාමීන් වහන්සේ රජිකයි මේ මේ පුණ්‍යයි අතොසල තියෙනවා මං හිතන්නේ පුළුවන් වෙයි දැන්
නැහැ. දැන් අද ගෙඩිය ගාලා ඔය වැඩ වලට වැඩි අපේ යන්නේ පස් කාලේ පස්වෙනි පොයේ මේ ඊගාව පොයෙන් වස් සමහරයි. ඒක නිසා උඹලට ඔවා තේරෙන්නේ නැහැ නේ උඹලා මේ කොහෙද ඉඳගෙන මොනවද මේ කකා ඉන්නවා අපිට වෙලා තියෙන අර මහානකමක් කියලා එකක්
තියෙනවානේ
ඉතින් ඒ නිසා ආ කියපයි යන්න කියපන්
හොඳමයි සෝනස් මම දන්නවා ඔබ පොයි දවසට
උඹ දන්නවා මම ඉතින් කියන්නේ උඹට කට්ටි ඉන්න
තැන ඉන්න පොඩ්ඩක්
දන්නවා රෙද්ද
හිටපු ටිකේ වෙච්ච දේවල් ටික විතරයි දන්නේ ස්වාමීනි
ඒ ටිකවත් දන්නව නම් කමන්නේ නැහැ බං ඒකවත් අපිට කියලා දෙන්න දැන් මං ආගන්තුකෙක් වශයෙන් ආපුවා මේ ටික කියලා දෙන්න දන්නෙත් නැහැ මොකද ඒකත් අනාගෙන තියෙන්නේ මොකක් හරි එකක් දැනගනින් මං කියන්නේ එක්ක කැනඩාව දැනගනින්
හම් වෙච්ච ටික තමයි කරන්න හම් වෙච්ච ටික විතරයි ස්වාමීන් වහන්සේ දන්නේ ඉතින්
ඒකත් දන්නේ නැති බව තේරෙනවා මට ගියාම මට තේරෙනවා ඒකවත් හරියට කරලා නැහැ දැන් ඩුවල් සිටිසන් අරගෙන දැන් ප්‍රශ්න හතරක් වෙනවා හරි ඌට බැල වැඩන්නේ නැහැ අපි ඉතින් නතර කරනවා එහෙනම් සීල දිනාටම තෙරුවන් සරණයි උඹලා භාවනා කරපල්ලා ඔහොම කරලා අනිත් අයත් එක්ක ලෝකයක් එක්ක බෙදා හදා ගැනීමෙන් ඒක මගේ යුතුයකම තමයි මේ මට්ටම් කරලා කපරාරුවක් ගහලා වෙදශීල් පේන්ට් එකක් ගාලා ඉවර කරන එක
තෙරුවන් සරණයි
සාදු
සාදු සාදු
සාදු සාදු සාදු